හොඳයි එමනම් දැන් අපි ආරම්භ කරමු මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වීති කතා බහ කිරීම සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා සුපුරුදු විදිහට මේ කර්තව්‍යයට දැන් සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිලිප්ෂි.
පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඉතාමත්ම උණුසුම්කාරී තත්වයක් නිර්මාණය කළා. ප්‍රශ්නගත බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පිළිබඳව කැඳවන ලැබූ පාර්ලිමේන්තු සැසිවාරයේදී මේ තත්වය පිළිබඳව පසුකතන තාමත් නිමාවට පත්වලා නැහැ. මේ උණුසුම් වාතාවරණය හරහා නිර්මාණය වුණු තත්වය පිළිබඳව පසු විමසුමක දෙන්නට අද මුලින්ම අපි සූදානම්. මනෝජ්, අතරම මේ පිළිබඳව අපි ගිය සතියේදී කතා බහ කරද්දී අපි කතාව නතර කළේ අගමැතිතුමා විසින් විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් කැඳවන්නට නියමිතයි කියලා. මොකද පාර්ලිමේන්තුව යලිත් රැස් වන්නට තියෙන්නේ මේ මාසේ 23 වෙනිදා. නමුත් මේක විශේෂිත සභාවාරයක් විදිහට කැඳවන්නට නියමිතයි. මේ බැඳුම් කර නිකුතුව හා සම්බන්ධව ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කියලා. අගමැතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් මේ පාර්ලිමේන්තුව කැඳවුණු ලැබුවා. මේක නිමාවට පත් වුණේ ගුටි බැට හුවමාරුවකින්. ඇත්තට මේ වගේ තත්වයක් නිර්මාණය වුණේ මොකද කියන කාරණාව තුලින් අපි අද දවසේදී කතාව ආරම්භ කරමු.
ඔබ දිලිප්ෂි, අපි දැක්කා පාර්ලිමේන්තු රැස්වීම උණුසුම් මොහොනවරක් ගත්තා. ඒකට හේතු වුණේ බැඳුම් කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්න තීරණය කිරීමට මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම. බැඳුම් කර වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීමේ අරමුණින් මේ පාර්ලිමේන්තුව රැස් වුණේ. කොමුණත් කතානායක කරු ජයසූරිය මහත්මයා සභාවට දැනුම් දුන්නේ වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා, ජනාධිපතිතුමා දැනුම් දුන්නා කියලා. කතානායකවරයාගේ මේ ප්‍රකාශයත් එක්ක සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පස්සේ පාර්ලිමේන්තුව කැඳවන්න හේතු වෙච්ච කරුණු ගැන කතානායක කරු ජයසූරිය මහත්මයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඊට පස්සේ මේ බැඳුම් කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් විරෝධතාව ඇති වුණා. ඒ කෙසේ වෙතත් අග්‍රාමාත්‍යතුමා සභාව අමතන්න යම් උත්සාහයක් අරගත්තා. නමුත් මන්ත්‍රීවරු කිව්වේ අපි අද දවසේ මෙතනට ආවේ බැඳුම් කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා විවාදයක් කරන්න, අගමැතිතුමාගේ කතා අහන්න නෙවෙයි අපි මෙතනට ආවේ කියලා. කොමුණත් පස්සේ මන්ත්‍රීවරුන් සභාගෙම මැද්දට ඇවිල්ලා විරෝධතාපූර්ව ප්‍රදර්ශනය කරමින් කෑකෝ ගසමින් හැසිරුණා. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට එස් එම් මරික්කාර මන්ත්‍රීතුමා සහ චමින්ද විජේසිරි කියන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පහර දුන්නා කියලා අපිට වාර්තා වුණා. ඊට පස්සේ සිද්ධියට මැදි වෙච්ච ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ කමිසේ ඉරිලා ගිහිල්ලා තියෙනවා අපි දැක්කා. ඔව්, ඒ පිළිබඳව මාධ්‍යයට කතා කරා. ඒත් එක්කම රංජිත් සොයිස මන්ත්‍රීවරයාගේ මුහුණට කැපුම් තුවාල සිද්ධ වෙලා තිබුණා. ඔහු ප්ලාස්ටර් සහිතව ඉන්න අනතුරුව පාර්ලිමේන්තුවේ හිටියේ. ඒත් එක්කම රෝහිණි කවිරත්න සහ තුසිතා විජේමාන්න කියන මන්ත්‍රීවරයන් දෙදෙනත් මේ ගුටිබැට හුවමාරුවට මැදි වෙලා තිබුණා අපි දැක්කා. කොමුණත් ගුටිබැට හුවමාරුවෙන් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමාව ජයවර්ධනපුර රෝහලට ප්‍රතිකාර කරන්න ඇතුළත් කරා. ඊට පස්සේ නැවතත් පාර්ලිමේන්තුව කෙටි වෙලාවකට කල් තියන්න තීරණය කළා. ඉන්නතුරුව පාර්ලිමේන්තුව රැස් වුණාත් එක්කම අග්‍රාමාත්‍යතුමා ආයමත් පාර්ලිමේන්තුවේ මේ ප්‍රකාශය කරන්න, අගමැතිතුමාගේ ප්‍රකාශය කරන්න ඉදිරිපත් වුණා. ඒ අනුව අවස්ථා දෙකකදී එකම ප්‍රකාශය කිරීමටත් මන්ත්‍රීවරුන් තමන්ගේ විරෝධත්වය ප්‍රකාශ කළා. පළවෙනි වතාවේ කියපු කාරණාව තමයි දෙවෙනි වතාවේ කිව්වේ. එතකොට අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා යනවා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා කිව්වේ ප්‍රශ්නගත බැඳුම් කරේ මේ බැඳුම් කර ගනුදෙනුවේ පාර්ශ්ව කාර්යයක් වන ප්‍රොතොචෝල් ට්‍රෙෂරි සමාගමේ රුපියල් බිලියන 12ක් මේ වෙනකොටත් මහ බැංකුවේ රඳවගෙන තියෙනවා. ඒ නිසා බැඳුම් කර ගනුදෙනුවෙන් සිදුවෙච්ච රුපියල් බිලියන 11ක ආලාභයේ ඒ මුදලෙන් අය කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒත් එක්කම 2008 අවුරුද්ද ඉඳලා 2014 කියන මේ කාලය තුළ සිදු කරපු බැඳුම් කර ගනුදෙනු පිළිබඳවත් අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වනවා අපි දැක්කා. ඒ අනුවෙන් ඒ ආකාරයට තමයි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිද්ධ කළේ. ඉතින් අපි දැක්කා පස්සේ ඒ පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් කියලා හිටපු මහ බැංකුව අධිපතිවරයාට දැන් ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කිව්වේ 2008න් පස්සේ මහ බැංකුවේ බැඳුම් කර සම්බන්ධයෙන් යම් අකටයුත්තක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව උත්තර දෙන්න තමන් ඕන වෙලාවක සූදානම්. නමුත් 2015 තමයි පළවෙනි බැඳුම් කර හොරකම සිද්ධ වුණේ. ඒකට හේතුව තමයි එච්චරකල් පැවතිච්ච බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් වුණා. ඒක වෙනස් කළේ අගමැතිතුමා කියලා හිටපු මහ බැංකුව අධිපති ආර්.ජී. මහේන්ද්‍රන් මහත්මයාව ප්‍රසිද්ධිය පිළිගත්තා. එහෙමනම් මේ වෙනස් කිරීමත් එක්ක තමයි මේ හොරකම සිද්ධ වුණේ, නැත්නම් ඊට කලින් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. අපි දැක්කා මේ අගමැතිතුමා කරපු ප්‍රකාශය සහ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච ගුටිබැටුවමාරුව කොමුණත් ඒ ආකාරයට තමයි අපිට වාර්තා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දිලුක්ෂි,
ඔව් මනෝජ්, දැන් ඔබ සඳහන් කරපු ආකාරයට මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබිලා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කරපු ඒ ප්‍රකාශයෙන් කොටසක් මම ඉදිරිපත් කරන්න කැමතියි. ඔහු කිව්වේ මේ පැවති ක්‍රමවේදය බැඳුම් කර සම්බන්ධයෙන් පැවති ක්‍රමවේදය වෙනස් කිරීම තමයි මේ හොරකමට මුල පෑදුවේ කියලා.
මෙම බැඳුම් කර වංචා පළමුවෙන්ම සිදු වුණේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා. ඊට පස්සේ අරුජන මහේන්ද්‍රන් මහත්මයා දවස් 487ක් අධිපති හැටියට හිටියා. ඊට පස්සේ දෙවනි මගඩියත් කෙරුණා මාර්තු මාසේ 30 වෙනිදා. ඒකට පස්සෙත් දවස් 91ක් හිටියා. 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා වෙනකන් තිබිච්ච ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය ෂණිකවම 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා කිසිම කෙනෙකුට දන්නන් නැතුව වෙනස් කෙරුවා. අර්ජුන මහේන්ද්‍රන් අධිපතිවරයා කිව්වා ඒ වෙනස් කෙරුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ තීරණ අනුව කියලා. ඒ වෙනස් කිරීම හරහා තමයි මේ සම්පූර්ණ වංචාව කරන්න පුළුවන් වුණේ. ඒකට කවුද බග කියන්නේ?
ඔදන් මෙහිදී මේ සුරකම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා ආචාර්ය නාලක ගොඩහේවා මහතා විශේෂ කරුණ දක්වීමක් කළා මේ බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව අගමැතිවරයාගේ මැදිහත් වීම පිළිබඳව. ඔහු එකින් එක කරුණු ඉදිරිපත් කළේ මේ ආකාරයට.
මුදල් අමාත්‍යාංශයට තිබිච්ච මහ බැංකුව අගමැති කාර්යාලය තුලට පවරා ගත්තේ ඇයි? විදේශිකයෙක් ගෙනල්ලා මහ බැංකු අධිපතිවරයා විසින් පත් කරේ ඇයි? එතෙක් පැවති මහ බැංකුව අනුගමනය කරපු බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රමවේද වෙනස් කරන්නට දේශපාලන තීන්දුවක් ගත්තේ ඇයි? තමුන්ගේම පක්ෂයේ නීතිඥ 3 දෙනෙක්ගේ කමිටුව පත් කරලා බැඳුම් කරේ වරදක් උනේ නැහැ කියලා වාර්තාවක් එළියට දැම්මියයි. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ කරමින් අධිපතිවරයා කරපු දේවල් වලට වගකීම ගන්නවා කියලා අගමැතිවරයා ප්‍රකාශයක් කළේ ඇයි? දියුගුණසේකර කූප්කවිට වාර්තාව එළියට එනකොට ඒකේ තොරතුරු හෙළීම වළක්වන්නට උසාවි වාරණ නියෝග ගන්නට ගියේ ඇයි? කූප්කවිට වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න දින කීපයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මේ හොරු රැකගත්තේ ඇයි? දෙවන කූප්කමිටුව මේ ගැන පරීක්ෂණ කරන විට දුරකථනයෙන් සැකකරුවන් හා සම්බන්ධ වෙමින් ඔවුන් සමග තොරතුරු හුවමාරු කරගත් අය කවුද? පැහැදිලිව පෙනියනවා මුන්ගේ සම්බන්ධයක් මෙතන තිබුණා කියලා.
මෙතනදී දැන් බොහෝ දෙනෙකුට ඇති වුණු ගැටලුව තමයි මේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව හරියට නිකුත් කරන්නේ නැතුව, මේ වාර්තාව පාර්ලිමේන්තු සභිකයෙන් අතටපත් කරන්නේ නැතුව ඇයි මේ විවාදයක් සඳහා අගමැතිවරයා පාර්ලිමේන්තුව කැඳෙව්වේ කියන කාරණාව. අගමැතිවරයාගේ මේ විශේෂ පාර්ලිමේන්තු සභාවාරයේ කැඳවීමේදී ඔහු අනුගමනය කරපු ක්‍රියාමාර්ග සහ මේ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔහුගේ හැසිරීම පිළිබඳව විශාල විවේචනාත්මක මතවාද හෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුව තුළදී කථානායකවරයාගේ ක්‍රියාකලාප පිළිබඳවත් මේ වෙනකොට යම් කිසි වූ මතභේදාත්මක වාතාවරණයක් ඇති වෙලා තියෙන්නේ. මනෝජ්, අපිට යම් කිසි වූ මේ දෝෂාභියෝග ගෙනීමේ ක්‍රියාවලියකුත් ආරංචි වෙනවා. මොනවද මේ සම්බන්ධව ඔබට ආරංචි වෙන තොරතුරු?
ඔව්, අග්‍රාමාත්‍යතුමාට එරෙහිව යම් විශ්වාස භංගයක් ගේන සූදානමක් තියෙනවා කියලා ඒක අබද්ද විපක්ෂ මන්ත්‍රීවරු පහුගිය දවස්වල කතා කරා. පසුගිය බදාදා දිනේ ඔවුන්ගේ කණ්ඩායම රැස් වුණා. ඉදත් තීරණය කරේ මේ සම්බන්ධයෙන් අපි ඉදිරිපත් විය යුතුයි කියන කාරණේ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයට ඒකබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් අත්සන් කරලක් තිබුණා. ඉතිරි අයත් අත්සන් කළා ඉදිරියේදී විශ්වාස භංගය බාර දෙනවා කියලා කිව්වේ. ඒ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණා දැන් කථානායකතුමාටත් කොහොමත් පහුගිය දිනවල යම් චෝදනාවක් එල්ල වෙමින් තිබුණා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් විදිහට වැඩ කරන්නේ, ඔහු ස්වාධීන පුද්ගලයෙක් විදිහට නෙමෙයි, ඔහු පක්ෂග්‍රාහී කියලා. ඉතින් ඒ ඇහෙනවත් එක්කම අපි දැක්කා ඇතැම් මාධ්‍යත් වාර්තා කරලා තියෙනවා කථානායකතුමාටත් එරෙහිවත් යම් විශ්වාස භංගයක් ගෙනීමේ සූදානමක් තියෙනවා කියලා. ඒකට හේතුව ඔහු යම් පක්ෂග්‍රාහී ස්වභාවයකින් වැඩ කරන්න කියන චෝදනාව තමයි ඔහුට එල්ල වුණේ. දැන් මේ පාර්ලිමේන්තු සිද්ධ වෙච්ච විවාදෙදී විපක්ෂ මන්ත්‍රීවරු කිව්වේ අපි බැඳුම් කර කොමිසමේ වාර්තාව අපිට හම්බ වෙලා එදා විවාදයක් කරන්න අපි ආවේ, නමුත් කථානායකතුමා මේ අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශයක් කරන්න අවස්ථාව සලසලා දෙන්නේ, එතනත් යම් ගැටලුවක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ කාරණා තමයි මේ විශ්වාස භංග ගේන්න යම් හේතුවක් වෙලා තියෙන්නේ පිළිරුක්ෂි.
ඔව්, පාර්ලිමේන්තුවේදී ඇති වුණු ඔය වාතාවරණය බොහොම උණුසුම්කාරී වාතාවරණයක් බවට පත් වුණා. ඒ අවස්ථාව යම් කිසි ආකාරයකට ප්‍රතිනිර්මාණයක් ප්‍රතිනිරූපණයක් කරන්නට මම දැන් සූදානම්. කීප දෙනෙකුගේ හඳ පටත් එකතු කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, ඒකබද්ද විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, බන්දුලු ගුණවර්ධන, එතකොට වාසුදේව නානායක්කාර, ජේවීපීකේ නායක අනුර කුමාර දිසානායක සහ TNAකේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් කියන අය මේ විවාදයේදී යම් යම් අදහස් පළ කිරීමක් සිදු කළා.
මහ බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාතාවරණය පිළිබඳව තවත් එක් සතියකින් පමණ පාර්ලිමේන්තුවේ සභාවට කිරීම සඳහා ලබා දෙන බවට අධිකාරු ජනාධිපතිතුමන් විසින් දන්වා ඇති බවට දැනුම් දීමට කැමැත් වෙමි.
දැන් තොරතුරු දැනගැනීම පනත යටතේ සති දෙකක් ඇතුළත මේ වාර්තා ලබා දී යුතු තිබෙනවා. තවත් සතියක් ගන්න ඕනේ නේ. අද බැරි නම් හෙට රැස් වෙලා හරි මෙම වාර්තා ඉදිරිපත් කළ යුතුයි.
මේ ඕනෑම නිලධාරියෙක් කැඳවලා වාර්තා වරන් එන්න කියන්නේ බලය. ඔබතුමාට කථානායකවරයා හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා.
දැනට ජනාධිපතිතුමා සමග වාර්තා දෙකක් තියෙනවා. විශේෂයෙන්ම බොන්ඩ් වාර්තාවයි අනික් දූෂණ පිළිබඳ වාර්තා දෙකක් තියෙනවා. ඒක ජනාධිපතිතුමාගේ අභිමතය ඒක ඉදිරිපත් කරනවද නැද්ද කියන එක මටත් ප්‍රකාශයක් කරන්න ඕනේ. එනිසා මට අවස්ථාව දුන්නත් මම පළමුවෙන්ම
අපිට දැනුම් දුන්නේ මේ බැලු කර පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළා. ඒ පිළිබඳ සාකච්ඡා කරන්නයි පාර්ලිමේන්තුව කැඳවන්නේ කියලා. අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශනයක නෙමෙයි.
අගමැතිතුමාගේ හිතමනාපයට ප්‍රකාශ කරන්නට ඉඩ දෙන්නට ඔබතුමාට යුතුකමක් නෑ.
අනිවාර්යයෙන් මේ සැලසුම මැතිවරණයෙන් පසුපස රැඳදැමි සැලසුමක් තමයි මේ විවාදේ තිබෙන්නේ. පොත් තුනක් තිබ්බඩුම එතුමාගේ පරිශීලනයට එකක් තියාගෙන නීතිපතිවරයාට එකක් තියවලා ඉතුරු එක හරි මෙහෙට වන්න පුළුවන්.
එන්නම ඇල්ලලා තියෙනවා මේ සෙන්ට්‍රල් බැංක් එකයි බ්‍රයිබරි කමිෂන් උදේ අරියා කියලා දන්නවා.
ඒ උදේ අරින්න කලින් මේක එවන්න එපා. බ්‍රයිබරි කමිෂන් එක තියෙන පාර්ලිමේන්තුවට වඩා උඩින්ද?
අලමුයෙන්ම වාර්තාව ඉදිරිපත් කරන කැබිනට් මණ්ඩලයට එතුමාගේ ඉදිරිපත් කරන පස්සේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන්.
By afternoon today parliament must summon the secretary to the president and whoever else who is in possession of this report to bring the report and come to parliament by 1:30.
President today is in Anuradhapura at the SLFP meeting, but I will meet the president in the evening, also convey to him, because these honorable members must now also go to Anuradhapura for the SLFP meeting.
මෙහිදී තවත් කාරණාවක් පිළිබඳව මේ වෙනකොට ජනමාධ්‍ය සහ දේශපාලන ශාස්ත්‍රයේ විවිධ ස්වරූපෙන් කතා බහ කරමින් සිටිනවා. ඒ තමයි මේ අවස්ථාවේදී අගමැතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්. ඔබත් කැමැතියි තේ සම්බන්ධව උණුසුම් මුණගෙන කතා බහවලට පාදක වුණු ඒ අවස්ථාව පිළිබඳව යලිත් මතක් කරගන්න හෝ ඒ සම්බන්ධයෙන් එතරම් අවබෝධයකින් හිටියේ නැත්නම් දැනගන්න මේ අගමැතිවරයා මේ බැඳුම් කර සිදුවීම හා සම්බන්ධ වන වාර්තාව පිළිබඳව ඔහුගේ ප්‍රකාශයනිකුත් කරමින් සිටින අතරතුරේදී පාර්ලිමේන්තු විදිහ හැසිරුණු ආකාරය
ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව මෙම ගණදෙනුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු ඇති අලාභයේ රුපියල් බිලියන 11ක් බවට සඳහන් වෙනවා. දැන් ඉතිරි ඇත්තේ නඩු කටයුතු මෙහෙවා රජයට සිදු ඇති අලාභය නැවත අයර කර ගැනීමට කටයුතු කිරීමයි. එසේම 2008 සිට 2014 වසර දක්වා රුපියල් බිලියන 5147ක් බැඳුම් කර නිකුත් කර තිබෙන අතර ඉන් රුපියල් බිලියන 4702ක් බැඳුම් කර නිකුත් කර තිබෙන්නේ පුද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ. මේ කිසිවකට මුදල් මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැහැ. මේ කාලය තුල ශ්‍රී ලංකා මහ බැංකුව බාරව සිටි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කළ යුතුය.
මං කෑ ගහනකොට ඔයගොල්ලෝ කෑ ගහන්න.
ඉනේ කවුද හොරා? කවුද හොරා? කවුද හොරා?
දැන් තත්වය ඔය ආකාරයෙන් උත්සන්න වෙමින් තියෙන අතරතුර තමයි දෙපිරිසම පාර්ලිමේන්තුවේ සභාගර්භයේ මැදට ඇවිල්ලා මේ ගුටුබෙටි හුමාරුවක් සිදු වුණේ. ඊට පස්සේ මේ සිදුවීමෙන් අනතුරුව විවිධ පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් තම තමන් අදහස් ප්‍රකාශ කර හිටියා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කැඳවන ලැබුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මුදල් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලසන්ත අලගියවන්න මහතා අදහස් ප්‍රකාශ කර හිටියා. මේ ආකාරයෙන්
මේ කමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නා. මේ ක්‍රියාවලිය පිළිබඳව නිසි අවබෝධයක් නැති අය විවිධ දේවල් කිව්වා. ජනතාව මුලා කරා පහුවදාම මේ පිළිබඳව නඩු වහලා ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන තැනට රටේ ජනතාවගේ මනස යොමු කළා. ඒ අය උත්සාහ කළා පටු දේශපාලන වාසි ලබා ගැනීම. අනිත් එක අනවබෝධය. පෙරටේ කොමිෂන් සභාවක් විසින් ලබා දීපු වාර්තාවක් පිළිබඳව ජනාධිපතිවරයෙකු කටයුතු කරපු පළවෙනි අවස්ථාව. මේ සම්බන්ධව ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේදිමත් කිව්වා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි ඉන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. කොයි වෙලාවෙද කියන එක පිළිබඳව තීරණය කළ යුත්තේ අධිකරු ජනාධිපතිතුමා.
එක්සත් ජාතික පක්ෂයේ මෙම සිදුවීම හා සම්බන්ධව යම් අදහස් දැක්වීමක් කළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවල එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ජයමහයි මේ අදහස් දැක්වීම කරන්නේ.
එතන ඇත්ත කතාව තමයි මේ බොන් කොමිෂන් වාර්තාව පිළිබඳ විවාද කරන්න උවමනාවක් ප්‍රතිපක්ෂයේ නැත්නම් පෝට්ටු පක්ෂයේ අනිත් පක්ෂවලට උවමනාවක් නැහැ. මේ විවාදයෙන් කට්ටිපැන්නේ මේගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට විවාද කරන්න බැහැ කියන කාරණේ.
ඒකබද්ද විපක්ෂයත් යම් අදහස් දැක්වීමක් කරා මේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව. රෝහිත අබේගුණවර්ධන මහතාය පිළිබඳව කියන්නේ මෙහෙමයි.
ඉල්ලන වාර්තාව නැතුව අපිට අහන්න වෙලා තින්නේ අගමැතිවරයාගේ වැඩිබණ. හොරාගේ අම්මගෙන් පේන අහන්න ඇවිල්ලා තින්නේ අපි. ඊළඟට කථානායකතුමා මොකක්ද අද කරේ? අද කථානායකතුමා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අගමැතිතුමා කතාව පටන් ගත්තට පස්සේ ඒකට ප්‍රීති ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. කථානායකතුමා ඇහුන් නැතුව වගේ හිටියා. අපි අවසානයේ අපි කොළවල ලියලා අපි ප්‍රදර්ශනය කරා විරෝධ මේ කිසි දෙයක් කථානායක
වාර්තාව
ගෙන්වා ගැනීමට අදාළ නිලධාරියෙක්ගෙන් පුළුවන්කම අපි පෙන්නුම් කරත් කථානායකතුමා මේ හොරකම පිළිබඳ වාර්තාව ගෙන්වා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රධාන ආරක්ෂක ප්‍රකාශක හැටියට මුල සිට අද දක්වා කතා කළ අග්‍රාමාත්‍යතුමාට කතා කරන්න දෙන්න.
ජනතා විමුක්ති පෙරමුණත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කළා. ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර හිටියා.
මේ අගමැතිගේ කතා අහන්න නෙමෙයි අපි පාර්ලිමේන්තුවට ආවේ. කථානායකතුමා මේ தත්ත්වය පාලනය කරන්න අධිහත් උනේ නැහැ. එකඟ වෙච්ච පරිදි පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ නැහැ. මේ වාර්තාව නොලැබීම පිළිබඳව ඇත්තම තියෙන්නේ බරපතල ප්‍රශ්නයක්. බඳුන්කර කොමිසම් සභා වාර්තා වගේම බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිසමේ වාර්තා 34ක් ජනාධිපතිවරයාට බාර දුන්නා. ඒ වාර්තා කිසිවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ නැහැ. ජනාධිපති ලේකම්වරයා කියනවා ඒවා ඔවුන් ළඟ නැහැ කියලා. ඒක මහා ජුගුප්සාජනකයි.
දැන් එතකොට මේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව මොන වගේ ක්‍රියාමාර්ගයක් අරගනීවි කියලාද අපිට වාර්තාවන්නේ?
කොමනක් බැඳුම්කර කොමිසම් සභා වාර්තා පිටපතක් මහ බැංකුව අධිපතිවරයාට යොමු කරලා තිබුණා. ඊට පස්සේ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරා. හේදී ඕකියුවේ ජනාධිපති ලේකම්තුමා මේ වාර්තාව මහ බැංකුව අධිපතිවරයාට බාර දුන්නා. එහි අඩංගු ඇතැම් නිර්දේශ මේ වන විටත් ක්‍රියාවත නංවලා තියෙනවා. අනෙක් නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියෙනවා කියලා මහ බැංකුව ඒ නිවේදනයෙන් පෙන්වලා දුන්නා. එහිදී ඕකියුවේ මුදල් මණ්ඩලය අදාළ පියවර ගන්න නීතිපතිවරයාගේ උපදෙස් අරගෙන තියෙනවා. වාර්තාවේ ඇතුළත් වෙලා තියෙන නිර්දේශයන්ට අදාළව මෙතෙක් අරගෙන තියෙන සහ ගන්න නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව මහා ජනතාව දැනුවත් කරන්නත් මුදල් මණ්ඩලය තීරණය කරලා තියෙනවා. රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක කරමුදල කළමනාකරණය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් විනිවිද භාවයේ වර්ධනය කිරීම සුදුසුයි කියලා මුදල් මණ්ඩලය පෙන්වා දී තියෙනවා කියලා මහ බැංකුව නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙලා තිබුණා. ඒත් එක්කම මහ බැංකුව කියන්නේ මුදල් මණ්ඩලය ජනාධිපති කොමිසමේ වාර්තා අඛණ්ඩව සැලකිල්ලට අරගෙන සුදුසු පරිදි වැඩිදුර ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. සුරකුම්පත් කොමිසමේ තියෙන perpetual treasury සමාගමේ වක්කම් පිළිබඳව ඉදිරියේදී තවදුරටත් පියවර ගන්නවා කියලා ඔවුන් කිව්වා. ඒත් එක්කම මහබැංකුවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මහබැංකුව සිදු කරපු අභ්‍යන්තර විමර්ශන කටයුතු වලින් අනාවරණය වෙච්ච කරුණුත් එක්ක මහබැංකුවේ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කරලා තියෙනවා කියලා මහබැංකුව සඳහන් කරලා තියෙනවා. ඒ අනුව කිව්වේ බැංකුව ඇතුලේ යම් අඩුලෝඩුකම් තියෙනවා කියලා ඒ වාර්තාවෙන් පෙන්වලා දීලා තියෙනවා. නම් ඔය CCTV සවිකිරීම වැනි කාරණා ඉදිරියේදී ක්‍රියාවට නංවන්න සූදානම් කියලා මහබැංකුව පැත්තෙන් ඔවුන්ගේ නිවේදනය දක්වලා තිබුණා. ඒත් එක්කම අපි දකිනවා මේ මහබැංකුව බැඳුම්කරේ සම්බන්ධයෙන් සහ බලපු ජනාධිපති කොමිසමේ මේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවත් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. සමාජිකින් 5 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් මේ වෙනුවෙන් පත් කරගෙන තියෙනවා කියලා තමයි කොමිසමේ අධ්‍යක්ෂ රාජ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මයා ප්‍රකාශ කරේ. ඒ අනුව අදාළ කමිටුව මේ වාර්තාව අධ්‍යයනය කරලා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනී කියලා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රතිනුත් අපිට යම් තොරතුරක් වාර්තා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යෝන් කොමිසමට ඉදිරියේදී අලුතෙන් නිලධාරීන් 300ක් විතර බඳව ගන්න සූදානමක් තියෙනවා කියලා කිව්වා. එතකොට දැන් ඔවුන්ගේ නිලධාරීන් සම්බන්ධයෙන් පහුගිය කාලේ ප්‍රශ්නයක් ආවන්නේ නිසි නිලධාරීන් නෑ, අවශ්‍ය ප්‍රමාණයට නෑ කියලා. එතකොට මේ බඳව ගන්න විමර්ශන නිලධාරීන් 250 දෙනෙකු ගැන කියවෙනවා. ඒත් එක්කම නිවාරණ නිලධාරීන් 50 දෙනෙකු බඳව ගන්න නියමිතයි කියනවා. එතකොට මේ නිලධාරීන් 300ක් එක්ක ඔවුන්ගේ ඉදිරි කටයුතු තවදුරටත් ශක්තිමත් වෙයි කියලා ඔවුනුත් විශ්වාස කරලා තිබුණා.
තවත් උණුසුම් කාරණාවක් මේ කතා බහ අතරේ මත වුණා පසුගිය සතියේදී. ඒ තමයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුරකාලය හා සම්බන්ධව. අපි දැන් හැමෝම දන්නවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ආපු 19 වෙනි සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුගේ දුරකාලය එතෙක් පැවති සීමා අවම කරනු ලැබුවා. වසර 6 කාල සීමාව වසර 5ක් දක්වා. වත්මන් ජනාධිපතිවරයාට මේක අදාළ වෙනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. මොකද මේ සංශෝධනය ගෙන එන්නට කලින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත් වුණ නිසා මේ සම්බන්ධව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමක් සිදු කරලා තියෙනවා. මොකක්ද අපිට ඒ පැතින් වාර්තාවන තොරතුරු?
මෙහිදී ජනාධිපතිතුමා විමසීමක් කරේ තමන් 2015 අවුරුද්දේ ජනවාරි 8 තමයි ජනාධිපතිවරයා විදියට පත් වුනේ. එතකොට ක්‍රියාත්මක වුනේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ අනුව එහි මුල් විධි විධානවලට අනුව ජනාධිපතිවරයාගේ දුරකාලයේ වසර 6ක්. ඒ කොහොමුණත් පස්සේ සම්මත කරගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අපි දන්නවා බොහෝ පක්ෂවල එකඟතාවෙන් මේ 19 වෙනි සංශෝධනය සම්මත වුණා. ඒ අනුව කියුණු ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5ක් වෙනකම් අඩු කරනවා කියලා. කොහොමුණත් තමන්ගේ දුරකාලය 2021 වෙනකම් පවතිනවාද කියන එක තමයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවේ. ඒ අනුව අපි දැක්කා නීතිපතිවරයා එහිදී කරුණු දක්වලා තිබුණා ජයන්ත ජයසූරිය මහත්මයා කිව්වේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බලයට පත් වුණේ 2015 අවුරුද්ද ජනවාරි 8 වෙනිදා එදා පැවති ජනාධිපතිවරණයේ. ඒ නිසා මහජනතාව තමන්ගේ සර්වජන ඡන්ද බලය යොදාගෙන අවුරුදු 6ක ජනාධිපති දුර කාලයක් සඳහා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාම තෝරාපත් කරගත්තේ. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඊට කලින් දිවුරුම් දීලා තියෙන නිසා ඔහුගේ දුර කාලය වසර 5කට සීමා කිරීම බලපාන්නේ නැහැ. ඒ අනුව ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 6ක් කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කළා. මේ පිළිබඳව අතරමැදි පාර්ශවත් කරුණු දැක්වුවා. මේ සියල්ල සලකා බලලා මේ පිළිබඳව ජනාධිපතිවරයාට පෞද්ගලිකව ඔවුන්ගේ මතය ලබා දෙන්න නියමිතයි. ඒක ඉදිරියේදී අපට දැනගන්න ලැබෙයි. ඒ සම්බන්ධව දැන් විවිධ කාරණා මතුවෙනවා. එතකොට අපි දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් කියනවා 2021 වෙනකම් බලය තියෙන නිසා ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ ඊළඟ අගමැතිවරයා පත් කරන්නේ අපේ ජනාධිපතිතුමා. ඒ හින්දා අපිට තමයි යම් බලයක් තියෙන්නේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් කියනවා. ඒත් එක්කම ජනාධිපතිතුමත් කියලා තිබුණා මේක මම පළවෙනි වතාවට කරපු කාරණයක් නෙමෙයි. මීට කලින් ජනාධිපතිවරුත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසලා තියෙනවා. තමන්ගේ දුර කාලයේ කොච්චරක්ද කියන එක. ඒ හින්දා ඒක සැකහැර දැනගන්න තමයි කටයුතු කළේ. මේ රට හදන තැනක තමයි මම ඉන්නේ. මම හෙට නෙමෙයි අද වුණත් මේ තනතුර දාලා යන්න සූදානම්. ඒක අවඥාවට අරගන්න එපා කියලා ජනාධිපතිතුමා අපි දැක්කා මැතිවරණ වේදිකාවේ අවස්ථා කීපයකදී පෞගි දිනවල සඳහන් කරන කොමන දැනට තියෙන සත්‍යය අනුව ඔහුට අවුරුදු 6ක් ඉන්න පුළුවන් කියන එක තමයි මතය.
මම ආවේ මෙතෙන්ට මේ තනතුරේ වැජඹෙන්න නෙවෙයි. ඊයේ පෙරේදා ලොකු ගෝසාවල් දානවා මම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මගේ නිල කාලය පිළිබඳව මත විමසුම සම්බන්ධයෙන්. මීට කලින් හිටපු ජනාධිපතිවරුත් ඔය මත විමසුම කළා තමගේ නිල කාලයන් පිළිබඳව. 19 වෙනි සංශෝධනය තුල මගේ නිල කාලය සම්බන්ධයෙන් රටේ මත දෙකක් තිබෙනවා. නීති අංශ වල මත දෙකක් තිබෙනවා. මේකට සමහර අය කලබල වෙලා කවුරුවත් බය වෙන්න එපා. මට අවුරුදු 4ද 5ද 6ද මට ඒ ගැන කිසිදු ભેදයක් නැහැ. මම ආවේ මේ පුටුවේ වැජඹෙන්න නෙවෙයි. මම ලෑස්ති හෙට නෙවෙයි අද වුණත් මේ තනතුරෙන් යන්න ජනතාවත් එක්ක ජනතාවාදී ගමනක් සඳහා මේ ගමන ශක්තිමත් කරන්න.
ශ්‍රී ලංකාවේ එළඹෙන පළාත් පාලන මැතිවරණයට තවත් මාසකට අඩු කාල සීමාවක් තියෙන්නේ. පෙබරවාරි මාසයේ 10 වෙනිදා ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වන්නට නියමිතයි. මේ වෙනකොට මැතිවරණය හා සම්බන්ධව කොයි වගේ වාතාවරණයක්ද පවතින්නේ?
ඔව්, විවිධ පාර්ශ්වවලින් විවිධ කාරණා ඉස්මතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අලුත් ජනාධිපතිවරයා පත් වුණාමත් එක්ක මේ සාධාරණ සමාජයක් ගොඩනගන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්න මාර්තු 12 ව්‍යාපාරය ගොඩනැගුණා. විවිධ සිවිල් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ක ඔවුන් මේ වන විට යම් ලැයිස්තුවක් සකස් කරලා තිබෙනවා මේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා. ඒ පක්ෂ ඉදිරිපත් කරපු දූෂිත අපේක්ෂකයින් හේතුව ඔවුන් යම් අකටයුතුකම් වලට සම්බන්ධය, දූෂණ වංචාවලට සම්බන්ධය, යම් යම් චෝදනාවලට සම්බන්ධ වෙච්ච අය, ඇතැම් අයට මිනිමරුම් චෝදනාවක් තිබෙනවද කියන දේ පිළිබඳව පෞද්ගලික දවස්වල කතා වුණා. එහෙම 52 දෙනෙකුගේ ලැයිස්තුවක් මාර්තු 12 ව්‍යාපාරය විසින් සකස් කරලා තිනවා. ඒ අනුව එය මැතිවරණ කොමිසම වෙත බහර දුන්නා කියලා තමයි පෙබරවාරි සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝන් හෙක්කේරක් මහත්තයා සඳහන් කළේ. ඒ අනුව හඳුනාගත්තු පුද්ගලයන් 52ක් පිළිබඳව දැනට මාර්තු 12 ව්‍යාපාරයේ මැතිවරණ කොමසාරිස්වරයා මේ වන විට දැනුවත් කරලා තියෙනවා. දිලෘක්ෂයේ විශේෂ තත්ත්වය
මේ පළාත් පාලන මැතිවරණයේදී මේ උතුරේ ඡන්දයත් ටිකක් වැදගත්. මොකද අපි දන්නවා ශ්‍රී ලංකාවේ දෙමළ පක්ෂ නියෝජනය කරන්නේ උතුරු නැගෙනහිර පළාත්. එතකොට එයින් පත්වන නියෝජිතයන් කවුරුන්ද කියන කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය පැවැත්වෙන ආකාරය පිළිබඳවත් විශේෂිත අවධානයක් යොමුලා තියෙනවා. උතුරින් යම් යම් ආරංචි මාර්ග වාර්තා වෙනවා මනෝජ්. මේ ඡන්ද ව්‍යාපාරය පැවැත්වීමේදී විමුක්ති කොටි සංවිධානය හා සම්බන්ධව වන යම් යම් නිල ලාංඡන සහ ප්‍රකාශ පාට ආදී යොදා ගන්නවා නීති විරෝධී මේ තත්වය කියලා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් හෝන් එහෙමත් නැත්නම් රජයේ යම් කිසි වූ පාර්ශ්ව අදහස් දක්වීමක් සිදු කළා තියෙනවද මේ වෙනකොට?
ඔව්, අපි දැක්ක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පන්සිවරේ පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. මොකද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී විමුක්ති කොටි කියන වචනය උතුරුතේ පාවිච්චි කරන එක මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තහනම් කරලා තියෙන්නේ. නමුත් උතුරේ ඇතැම් අය ඒක භාවිතා කරමින් දේශපාලන කටයුතු වල නිරත වෙනවා කියලා DPRLF සංවිධානයේ නායකයා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා තමයි සඳහන් කළේ. LTT සංවිධානයේ හිටපු සමාජිකයෝ දෙමළ ජාතික සංධානයට සහාය පළ කරමින් ඒ වචන පාවිච්චි කරනවා කියන කාරණේ ඔය යාපනයේ තිබිච්ච මාධ්‍ය හමුවකදී සඳහන් කරලා තිබුණා. ඒ ගැන දකුණේ මාධ්‍යත් වාර්තා කරලා තිබුණා. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරි මහත්මයාත් එක්කම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියන මන්ත්‍රීවරු එකතු වෙලා දෙමළ ජාතික සංධානයට එරෙහිව පිටව ගත්තා. දෙමළ විමුක්ති සංවිධානය මේ වෙනකොට ඒගොල්ලොත් දෙමළ ජාතික විමුක්ති සංවිධානය කියන නාමය තමයි පාවිච්චි කරන්නේ. කොහොමනක් තමන්ගේ සංවිධානයේ කිසි කෙනෙක් එල්ටීටී හිටපු සමාජිකයින්ගේ සහාය අරගෙන හරි ඔවුන්ගේ නාමයේ හරි විමුක්තිකාමීන් කියන වචන යොදාගන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරා. ඒකෙන් ඔහු ඍජු චෝදනා වෙරළ කරලා තිබුණ දෙමළ ජාතික සන්ධානයට විමුක්ති කොට කියන වචනයක් පාවිච්චි කරලා හිටපු එල්ටීටී සමාජිකයින්ගේ උදව් TMA කියන මන්නත්තන් දෙමළ ජාතික සන්ධානය ලබා ගන්නවා කියන චෝදනාව තමයි ඒ හරහා ඔවුන් කරලා තිබුණේ. නැතිවරණ කොමිෂමෙන් අවධානය වෙනුවෙන් තමයි යොමු කරවලා තිබුණේ.
ඔව්, නාම යෝජනා අවලංගු වීම සම්බන්ධවත් විශාල කසාබහක් පසුගිය කාලයේදී නිර්මාණය වුණා. ඒ සම්බන්ධව යම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා විවිධ පක්ෂ සඳහන් කළා තිබුණා. ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවද මේ වෙනකොට?
ඔව්, පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා අපි දන්නවා. ඒකට අදාළ රීප්‍රෙච් සමහයක් සලකා බලන්න ජනවාරි මාසේ 23 වෙනිදා දක්වා කල් අරන් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ ගැන තවගේ දිනක ශ්‍රේෂ්ඨාධිකරණයේ සඳහන් කළා. මහරගම, වැලිගම, පානදුර කියන නගර සභා, ඒත් එක්කම මහියංගනේ, පිරප්පණේ, අගලවත්ත කියන ප්‍රාදේශීය සභා මේ සඳහා ඉදිරිපත් කරපු නාම යෝජනා තමයි ප්‍රතික්ෂේප කළ තිබුණේ. ඉතින් වග උත්තරකරුවන්ටත් මේ වෙනකන් නොතීසි ලැබිලා නැති නිසා මේ පෙත්සම ඊළඟ දිනය වෙනකන්, එහෙම නැත්නම් 23 වෙනිදා වෙනකන් කල් තිබුණා. ඒ අනුව ඒ ගැන ඉදිරියේදී අපිට තීරණයක් ගන්න පුළුවන්කම ලැබේවි. තවමත් ඔවුන්ට ඒ සඳහා වන නීතිමය සහනයක් තියෙනවද කියන එක දැනගන්න ලැබිලා නැහැ. පෙබරවාරි 10 වෙනිදා නැතිවරණය පැවැත්වුණා. ඒ ගැන යම් තොරතුරක් දැනගන්නන්නේ ඔවුන්ට මේ මාසේ 23 වෙනිදා.
ඒත් එක්කම මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, මේ ඡන්දෙන් පස්සේ මේ කැබිනට් සංශෝධනයක් පිළිබඳවත් යම් යම් කසුකුසු පවතිනවා මේ වෙනකොට. ඔබට වාර්තා වෙන්නේ කොයි ආකාරයෙන්ද මේ පිළිබඳව?
ඔව්, එහෙම උත්සාහයක් පිළිබඳව කියවෙනවා. අපි දැක්කා මේ සතියන්ත පුවත්පතකුත් වාර්තා කරලා තියෙනවා. දැන් අග්‍රාමාත්‍යවරයාටත් දැනුම් කර කොමිසමේදී යම් නරක නාමයක් එකතු වෙනවා නම් අග්‍රාමාත්‍යවරයා වෙනස් කරන්න යම් එක්සත් ජාතික පක්ෂයේම නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ වෙනුවෙන් සහාය දෙයිද කියන කාරණය එක තැනක වාර්තා වෙලා තිබුණා. තවත් තැනක කියුණා පළාත් පාලන ඡන්ද විමසීමෙන් පස්සේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිද්ධ කරන්නේ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා. විශේෂයෙන් දැනුම් කර සිද්ධිය ගැන හොයා බලපු ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. එහිදී ඇතිවන දේශපාලන හැසිරීම් මොනවාද කියලා නිරීක්ෂණය කරලා අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිද්ධ කරන්න සූදානම් කියලා තමයි දේශපාලන ආරංචි කියන්නේ. ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීමේ දැන් ප්‍රතිඵලය ගැන ඒ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවි. ඊට පස්සේ එක් එක් අමාත්‍යංශවල ක්‍රියාකාරීත්වය ගැනත් හොයලා බලලා ජනාධිපතිවරයා මේ පිළිබඳව තීරණයක් ගනීවි කියලා කිව්වා කියුණා. මොකද ජාතික ආණ්ඩුවේ නිල කාලයත් පෞද්ගල දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වෙලා තිබුණු නිසා, මැතිවරණය පැවැත්වෙන කාල සීමාව නිසා ඒ ගැන කිසිම තීරණයකුත් මේ වෙනකන් අරගෙන නැහැ. මේ සියල්ල මේ මැතිවරණයෙන් පස්සේ සිද්ධ වෙයි කියලා තමයි කියවෙන්නේ.
දැන් මහ බැංකු බැඳුම් කර වංචාවේ කරුණු සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළා. ඊට පස්සේ යම් විවේචනාත්මක අදහස් ගලාගෙන එන්න පටන් ගත්තා. මේක එක්තරා දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන පමණක් සිදුවන කාරණාවක්. ඇයි අනිත් පැත්තේ ඒවා හොයන්නේ නැද්ද කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් කිසි වූ ආරංචියක් මීට සතියකට විතර කලින් ප්‍රකාශයට පත් කළා. මේ ශ්‍රී ලංකා න්‍යායාලයන් සහ මිහින් ලංකා ආයතනය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන්නට තමන් කටයුතු කරනවා කියලා. මේ කතාව ටිකක් උණුසුම් කතාබහක් විදිහට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතින්නේ. මේ සම්බන්ධව තියෙන වාතාවරණය කොහොමද මනෝජ් මේ වෙනකොට?
ඔව්, දැන් ඉදිරියේදී මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් වල සිද්ධ වෙලා තියෙන ලොකු අලාභය ගැන කොහොමද හොයන්නේ කියලා කවගේ දවස්වල කතා කරා. ඒ වෙනුවෙන් ජනාධිපති කොමිසමකුත් පත් කරනවා කියලා කියුණා. නමුත් කවදද කියලා කියුනේ නැහෙනි. ඒ ගැන ඔන්න ජනාධිපතිතුමා ප්‍රසිද්ධ වේදිකාවේදී යම් ප්‍රකාශයක් සිද්ධ කළා. ඒ අනුව මේ අදින් ආරම්භ වෙච්ච සතියේදී ඒ කොමිසම පත් කරයි, ජනාධිපති කොමිසම පත් කරයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ අතරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමතිතුමා මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කිව්වේ එක එක්කෙනාට මඩ ගහන නෙමෙයි අපි මේ දේවල් සිද්ධ කරන්නේ. ඒ අනුව මේකෙදි සමහර වෙලාවට පහුගිය ආණ්ඩුවේ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේත් කීප දෙනෙකුගේ නම් ගෑවිලා තියෙන්න පුළුවන්, ඈඳිලා තියෙන්න පුළුවන් කියලා යම් ඉඟියකුත් ලබා දුන්නා. කොහොමනම් ජනාධිපතිතුමා කිව්වේ මේ සතියේදී ඒ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා.
අවසාන වතාවට මම අවධානයට ලක් කරන්න කැමතියි මේ ශ්‍රී ලංකාවේ මත්පැන් අලෙවිසල් විවෘත කර තිබීමේ වේලාව සම්බන්ධවත්, ඒ වගේම ඒ කාර්යයන් සඳහා කාන්තාවන් නිදවීම සම්බන්ධවත් ඇතිවලා තියෙන උණුසුම් කතාබහ පිළිබඳව. මේක අපි දකිනවා මේ ලැබෙන පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධ වන ජන හමුවලදී වේදිකාවලත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙමින් යනවා. මේ තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ මතවාද කොහොමද අපිට වාර්තා වන්නේ?
මේක බොහෝ දෙනෙකු විවේචනය කරනවා. අපි දැක්කා විශේෂයෙන් මත්පැන් නිෂ්පාදනය කරන ඒවත්ම අලෙවි කරන තැන්වල රැකියා කරන්න කාන්තාවන් යොදා ගන්න මෙච්චර කල් යම් තහනමක් තිබුණා නම් ඒ තහනම මත්පැන් මිලදී ගන්න කාන්තාන්ට තිබුණු තහනම මේ සියල්ල මේ වෙනකොට ඉවත් කරා කියලා මුදල් අමාත්‍යාංශය නිවේදනය කරා. ඊට අදාළ ගැසට් නිවේදනයකුත් මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ අක්ෂණින් නිකුත් කරා කියලා මුදල් අමාත්‍යාංශය කිව්වා. ඒ වගේම මත්පැන් අලෙවිසල් විවෘත කරන වෙලාව සංශෝධනය කරලා තිබුණ රෑ 10 වෙනකන් මීට කලින් මේ වරය 9ට වහනවා. සංචාරක මණ්ඩලයට අනුමැතිය අරගෙන හෝටල් වල මත්පැන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන රෑ 12 වෙනකන් විවෘත කරනවා කියලා තමයි මුදල් අමාත්‍යාංශය නිකුත් කරපු නිවේදනයේ තිබුණේ. කොහොමනම් මේ සියල්ල උඩු යටි කරු කරලා ජනාධිපතිතුමා මැදිහත් වෙලා තිබුණා. ඊයේ දවසේ සඳහන් කරලා තිබුණා අද ඉඳලා මේ තීරණය අවලංගු කරන ජනාධිපතිතුමා කටයුතු කරා කියලා. ඒ අනුව කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන තැන්වල වැඩ කරන එක සහ මත්පැන් මිලදී ගන්න තිබුණු අලුත් ඉඩකඩ අහෝසි වෙයි. රෑ 10 වෙනකන් මත්පැන් විකුණන තැන් විවෘතව තිබීමත් ඒ අනුව අද ඉඳලා අහෝසි වෙයි. මුදල් ඇමතිවරයා ගැසට් නිවේදන නිකුත් කරාට ඒ ආපසු අකුල ගන්න ජනාධිපතිවරයා තමන්ගේ බලතල පාවිච්චි කරලා සූදානම් වෙනවා කියලා තමයි ඊයේ අපිට වාර්තා වුණේ.
දැන් මේ දවස්වල අපි හාමුදුරනේ මම දන්නවා ආණ්ඩුවට චෝදනාවක් තිබෙනවා. මාත් ඒක දැනගත්තේ මාධ්‍ය තුල තමයි. අරක්කු තැබෑරුම් අරින වෙලාවල් වෙනස් කරලා තිබෙනවා. කාන්තාවන්ට බාරවලට ගිහිල්ලා අරක්කු බෝතල් මිලට ගන්න නොහැකි කියලා නීතියක් තිබුණ අය ඒ නීතිය ඉවත් කළා කියලා මට දැනගන්න ලැබුණා. මම අපේ අගමැතිතුමාට ඊයේ උදේ කතා කළා. මම කිව්වා මේ දාලා තිබෙන අලුත් චක්‍රයක වහාම ඉවත් කරගත යුතුයි, වහාම අවලංගු කළ යුතුයි කියලා. එහෙට සිටේ චක්‍රයේ ඔක්කොම අහෝසි කරන අවලංගු කරනවා.
ශ්‍රී ලංකාවෙන් පසුගිය සතියේ පුරාම වාර්තාවන උණුසුම් දේශපාලනික සහ සමාජීය කරුණු පිළිබඳව තොරතුරු විග්‍රහයට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් ජුරිතයාවලට අපි ස්තුතිවන්ත වෙමින් අද කතාබහ මෙතනින් නිමාවට පත් කරනවා. මනෝජ් ස්තුති, අයිබෝවන්. ලැබෙන සතියේ සඳහාම වෙමු.
බොහොම ස්තුතියි දිලුක්ෂි, අයිබෝවන්.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.